මීළඟට ගරු සිසිරි ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ රට අවාසනාවන්ත පාලකයෝ පිරිසක් බරපතල අවාසනාවන්ත තත්ත්වයට පත් කරලා තියෙන්නේ. මේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපේ රටේ පාලන ඵලයේ බාරගත් පිරිස ඔබ දන්නවා මේ මූලාශ්‍රයෙන් ඔබතුමාවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුවත් මේ කතාව සවන් දීගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්න පොදු යම් මහ ජනතාවක් එක්නම් ඒ පිරිසවත් ඔවුන්ගේ අභිලාෂයන්වත් නොතකා ඉතා කුඩා කල්ලියක් විසින් අවාසනාවන්ත කල්ලියක් විසින් ඒ වචන ඉතාම නිවැරදි අවාසනාවන්ත කල්ලියක් විසින් මේ රට තව තවත් අවාසනාවන්ත තත්ත්වයට ඇදගෙන යනවා. ඒ වගේම බොරු අසත්‍ය මිත්‍යා ප්‍රචාරක ජාලයේ පමණක් ඔවුන්ගේ ජීවිකා වෘත්තිය බවට පරිවර්තනය කරන් තියෙනවා. ඒ නිසා අපේ රටේ ජනයා දන්නවා ආර්ථිකයේ දවසින් දවස කඩාවැට්ට බව. 2019 මාර්තු මාසයේ වන විට ඉඳන් අද දක්වා අපේ රටේ ජනයාට ජීවත් වීමට ස්ථිර ආදායමක් නොමැති ජනයා බරපතල ආර්ථික කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. ඔබතුම දන්නවා 2019 මාර්තු මාසයේ විදුලි බලය කපා හැරියා. ඒ විදුලි බලය කපා හැරීම තුළින් අරමුණු කරගත්තේ මොකද්ද? මේ වන විට රට විනාශයට පත් වුණත් හොරකම නවත්තලා නැහැ විදුලි බල ඇමතිවරයා. හොරකම නැති කරලා නැහැ. තුර්කි නැවකින් විදුලිය ලබා ගැනීම සඳහා අද වියදම් කරන අතිවිශාල නාස්තිකාර මුදලින් මේ රටේ ජනයා දන්නවා මොනතරම් අපරාධයක් මේ රට මේ පාලකයෝ නර්මයෝ විසින් සිද්ධ කරනවාද කියලා. එනිසා අගමැතිතුමා වෙන්න පුළුවන්, මලි සමරවික්‍රම වෙන්න පුළුවන්, මංගල සමරවීර වෙන්න පුළුවන්, රවි කරුණායි මහත්තයා වෙන්න පුළුවන්. ඒ කුමනෝව කමන්නේ. ඒ හදාගත්ත කල්ලි කණ්ඩායම විසින් රට දවසෙන් දවස අභාග්‍යයට පත් වෙලා තියෙනවා. රටේ සංවර්ධන වේගය 3.1කට පෞගිය අවුරුදුවල කඩාවැට්ටුවා. ආසියාවේ ඉහළම සංවර්ධනයේ 7%ක වර්ධනය ඉක්මවා ගියා 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ. ඒ වර්ධන වේගය 3.1 දක්වා වැට්ටුවා. පුරසාරන් දොඩනවා. අපි කියනවා මේවා 2019 වර්ෂයේ අපේක්ෂිත ආර්ථික වර්ධනයේ 104 නෙමෙයි ඍණාගයක් කරා ගමන් ගන්න අපේ රට. ඒ නිසා කරන්න පුළුවන් අපරාධය මේ රට මේ පාලකයේ විසින් නරුම පාලකයේ විසින් සිදු කළ තියෙනවා. ඒ නිසා මේ කතාව සවන් දෙන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්න හෘදය සාක්ෂියක් තියෙන මිනිසුන්ට අපි කියනවා මේ නරුම පාලකයේ විසින් අපේ රට ඇති කරපු මේ විනාශය දිහා බලන්න දළ දේශීය නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා. දේශීය නිෂ්පාදනයේ දවසෙන් දවස අඩු කරලා තියෙනවා. අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සියල්ල ඍණාගය දක්වා ගමන් කරමින් පවතිනවා. රටේ ණය සහ ණය පොලි අනුපාතිකය එන්න එන්න වැඩි කරලා තියෙනවා. රටේ කොටස් වෙළඳ පොළ දවසින් දවස කඩා වැටෙනවා. විදේශ ආයෝජකයෝ රටේ මුදල් ටික අරගෙන යනවා. සංචාරකයන්ගෙන් 2014 වර්ෂයේ ලෝකයේ සංචාරක ආකර්ෂණීය නගරය බවට කොළඹ නගරේ පත් වුණා. ඇනුවල් ට්‍රැවල් ස්ටඩ් ඔෆ් මාස්ටර් කාඩ් කියන ආයතනයේ 2014 වාර්තාවේ කියනවා ලෝකයේ ශීඝ්‍රමේ වර්ධනය වන නගර 14 කොළඹ නගරයේ පත් වෙනවා කියලා. ඒ නිසා ඒ සියල්ල අපේ රට අහිමි කරමින් මේ අවාසනාවන්ත පාලකයෝ මේ රට අවාසනාවන්තත්වයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ආර්ථිකයත් එක්ක අද විනිමය පාලනය පිළිබඳ යෝජනා රාශියක් ඉදිරිපත් කරන විදේශ විනිමය ගැන අපි මේ පිළිබඳ අධිකරණයේ නඩු පැවරුවා. ඒ නිසා මේ දේශන කිසිදයක් වැඩක් නැහැ. හේතුව මේ නරුම පාලකයෝ ඉන්නකම් මේ අවාසනාවන්ත පාලකයෝ තස්සවාදයට මුදල් සැපයීම සඳහා තමයි සියලුම පහුගිය වකවානුව තුළ තමුගේ විදේශ විනිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ. 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් මේ රටේ තිබ රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ඒකකයේ අකර්මණ්‍ය බවට පත් කරා. රාජ්‍ය මූල්‍ය බුද්ධි ඒකකයේ අකර්මණ්‍ය බවට පත් කරලා අපේ රටේ ගොඩනැගිමින් තිබුණ යහපැවැත්ම ඒ වගේම ජාතීන් අතර ඇති නොවුන මෙතෙක් කලක් ඇති නොවුන විරසකය මොන් විසින් උත්පාදනය කළ තස්සවාදීන්ට නිදාසේ මුදල් ලබා ගැනීම සඳහා ඉඩකඩ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කළා. එනිසා තමයි 2017 වර්ෂයේ ආජන්ටිනාවේ බුවෙනස් අයර්ස් මේ මම කියවන්නේ අපේ මහ බැංකු වාර්තාව අපේ නෙමෙයි ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා සභාගත කරපු ආණ්ඩුව කොහොම වුණත් මහ බැංකුවේ නිලධාරීන් විසින් මේ රට පිළිබඳව කරන ලද පරීක්ෂණ ඉදිරිපත් කරපු වාර්තාව අපේ නෙමෙයි මුදල් අමාත්‍යාංශ වාර්තාව කියනවා මුදල් විසුද්ධිකරණය සහ වැළැක්වීම සහ තස්සවාදයේ මුදල් සැපයීමේ මැඩපැවැත්වීමට ක්‍රමෝපායන්ගේ දුර්වලතායන් සහිත රටල් ලෙස මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයේ ලැයිස්තුගත කරන ලද අතර අලුලේඛනයට ඇතුළත් වීම ලෙස හඳුන්වයි. ඒ නිසා අලුලේඛනයට ඇතුළත් කරන තස්සවාදීන්ට මුදල් සැපයෙන් රට බවට අපේ රට පත් කළා තියෙනවා. මේ මුදල් ඇමතියලා මේ අගමැතියලා මේ රටේ මූල්‍ය බුද්ධිය එකකේ දුර්වල භාවයට පත් කරමින් තස්සවාදීන්ට මුදල් සැපීමේ මාර්ගය සපයලා තියෙනවා. අපි දන්නවා පෞගිය වකවානුව තුළ මේ මූල්‍ය බුද්ධිය එකේ විසින් සැක කටයුතු ගන් දෙන 1000කට වඩා ප්‍රමාණයක් වාර්තාගත වුණා. පරීක්ෂණ කරලා පරීක්ෂණ කලයින් 330කට වඩා අඩු ප්‍රමාණයකට. ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව කුමක්ද? අපි දන්නවා මේ රටේ මේ මහ බොළව නුහුලන අපරාධය මහ බැංකුවේ නිලධාරීන් හෘදේ සාක්ෂියක් තියෙනවා නම් දන්නවා මේ රට ඇතිවෙච්ච විනාශය මහ බැංකු බැඳුම් කර හොරකම. ඒ හොරකම කරලා රටට පාඩු කරපු මේ ආණ්ඩුව අර්ජුන මහේන්ද්‍රම්ව පිටරට පැන්නුවා. ඒ අර්ජුන මහේන්ද්‍රම්ව පිටරට පැන්නුවා වගේ මේ රටේ ජාතික ආර්ථිකයට කරපු හානිය කරපු තනත්තා පළවෙනි වග උත්තරකාරයා පිටරට පැන්නුවා වගේ සිංගප්පූරු ජාතිකයව හෙට අන්ත වෙනකොට පිටරට පෙන්වීමේ උත්සාහයක් ඉතා වගකීමෙන් කියනවා. DIG නාලකද සිල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයාව පිටරට යැවීමේ සලස්මත් තියෙනවා. අපි දන්නවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවක් DIG නාලක සිල්ලාට තිබුණා. ඒ DIG නාලක සිල්ලා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා. දැන් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කරපු නාමල් කුමාර තස්සවාදයේ වැළැක්වීමේ පන්ති අර්ථයේ අත්අඩංගුවට ගන්නවා. නාලකද සිල්ලාව දැන් එළියට එනවා. අපි අධිකරණ නියෝග ගැන කතා කරන්නේ නැහැ. අපිට ඒ අවශ්‍ය නැහැ. හැබැයි අපි දන්නවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයත් ඒ වගේම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මේ අධිකරණ දෙකේම බුද්ධාංශ නිලධාරීන් වැඩිම පිරිසක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ හිරගත කළේ අවුරුදු එකමාර මේ රටේ බුද්ධිය එක්කේ නිලධාරීන් හිරභාරය කළේ ඔය අධිකරණ දෙක විසින්. හැබැයි දැන් නාලක සිල්ලාට DIG නාලක සිල්ලාට අප ලැබෙනවා. නාමල් කුමාරවෙන් පන්තර්ථේ අත්අඩංගුවට ගන්නවා. දැන් පැමිණිලි කාර්යා හිරේ ගිහිල්ලා තියෙන්නේ. විත්තිකරු එළියට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ජනාධිපතිතුමා කිව්වා ඝාතන කුමන්ත්‍රයක් තියෙනවා එලි කරනවා ඉදිරි කාලේ කියලා. අපි කියන එලි කරන්න දැන්. ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා එලි කරන්න. ඒ නිසා අපි විශේෂයෙන් කියනවා අර්ජුන මහේමේ පාර්ලිමේන්තු ඉඳන් අද දවසේ කියන්නේ අර්ජුන මහේන්ද්‍රම් පිටරට යවුවා වගේම පිටරට පැන්නුවා වගේම මහ බැංකු බඳුන් කර හොරකම ඒ මගින් යට කරන්න උත්සාහ කළා වගේම DIG නාලක සිල්ලත් පිටරට යවලා ඒ ඝාතන කුමන්ත්‍රණය යටපත් කරන්න හදනවා. ඒ නෙමෙයි ප්‍රශ්නේ. ඒ තමයි අහිංසක මුස්ලිම් ජනතාවට අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඕනකම තිබුණා අහිංසක මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ගැටීමක් ඇතිකරන්න. නාමල් කුමාර මේ පිළිබඳ කට උත්තරයක් දෙනවා. නාලක සිල්ලා DIG සහ නාමල් කුමාර අතර ප්‍රකාශයන් රාශියක් හුවමාරු වෙනවා. ඒ ප්‍රකාශයන් වල පැහැදිලිව කියනවා දිගණ සිද්ධිය වගේ සිද්ධි ඇතුල් කරලා මුස්ලිම් ජනතාවට පහර දෙන්න එක්සත් ජාතික පක්ෂයේ සලසුන් සහගතව මේ කරන්නේ. අපි දන්නවා මැති දැන් පළාත් සභා කාල පරිච්ඡේද දවසම් පළාත් සභා විසිරුණා නම් විසිරුවලා තියෙන රාශියම අටක්ම දැන් මහජන උද්ඝෝෂණයක් එන්න ඕනේ පළාත් සභා මැතිවරණ තියන්න කියලා. උද්ඝෝෂණ නැහැ. අද සියල්ල යටපත් කරලා තියෙන්නේ. ඒ නිසා බලයට කෑදර බලලෝගී මූසල පාලකයෝ විසින් මේ රටට ද්‍රෝහි වෙච්ච පාලකයෝ විසින් මේ ද්‍රෝහින්ගෙන් රටට යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ, ආර්ථිකයට යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ. විදේශ කටයුතු ඇමති වෙලා මංගල සමරවීර ජිනීවා නුවරට ගිහිලා තියේ දෙක යෝජනාවට අස්සම් කරලා කියනවා අපි යුද අපරාධ කළයි කියලා. අපි යුද අපරාධ කළයි කියලා අපේ රට පිළිගන්නවා. මේ වගේ කාලකන්නේ නරුම පාලකයින්ට තස්සවාදීන්ට මුදල් ලැබෙන්න සලස්සලා ඒ පිළිබඳ මූල්‍ය බුද්ධිය ඒකේ පරීක්ෂණ කරන්නේ නැතුව පරීක්ෂම් කරපු නිලධාරීන්ව හිරබාරයේ දාන ද්‍රෝහී ආණ්ඩුවකින් ද්‍රෝහී නායකින්ගෙන් රටට යහපතක් වෙනවද කියලා හෘදේ සාක්ෂියක් තියෙන එක්සත් ජාතික පක්ෂයෙන් අපි අහනවා. හෘදේ සාක්ෂියක් තියෙන මුස්ලිම් ජනතාවගෙන් අපි අහනවා. හෘදේ සාක්ෂියක් තියෙන ද්‍රවිඩ ජනතාවගෙන් අපි අහනවා. ඒ නිසා මේ රට දවසෙන් දවස මේ ගෙනියන්නේ අභාග්‍ය කරා. අපි දන්නවා මේ දවස් වෙන විට අපේ රට තුල විශ්වාස භංග යෝජනාව පිළිබඳ අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශ්වාස භංග යෝජනාව රිසාර් බදුරුදීන් ඇමතුමාට විරුද්ධව. හැබැයි කතානායකතුමා අපිට මතකයි මීට පෙර දින 31 32 තිබ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධූරයට පත් කරපු ආණ්ඩුව සම්බන්ධයෙන් එදා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්තයා උඩ බටහිර තානාපති කාර්යාලවල නිලධාරීන් ජර්මනිය ප්‍රංශයේ කැනඩාව තානා ඇමරිකාව තානාපති නිලධාරීන් අප්පුඩි ගහද්දී දුවන් ඇවිල්ලා පෙරලගෙන ජනතා විමුක්ති පෙරමුණේ මිත්‍රයෙක්ව විජිත හේරත් මේ යටත් විජිත හේරත් කියලා අර බටහිර රටවල් තානාපති කාර්යාල අප්පුඩි ගහද්දී තමයි විශ්වාස භංග යෝජනාව දුන්නේ. එවලේ මේ විශ්වාස භංග යෝජනාවට ඡන්ද විමසුවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ මහානායක හාමුදුරුවන්ගෙන්. ඊයේ දවසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බෞද්ධ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් යෝජනාවක් සම්මත කරලා තිබ්බා. ඒ තමයි මේ විශ්වාස භංග යෝජනාවේදී රිෂාඩ් ටෙරේ විශ්වාස භංගයට සහය නුදුන්නොත් මන්ත්‍රීවරුට පන්සල් තහනම් කියලා කියනවා. එවගේ නිසා අපි කියනවා පන්සල් තහනම් කරන්න මේ විශ්වාස භංග යෝජනාව ගන්න නැතුව ඉන්න මහ පුටුවල ඉන්න අයගේ ඒ ගන්න ඉඩ දෙන්නේ නැති අයගේ යම් සම්මාන දුන්න නම් ගරු නම්බු දාම දුන්න නම් ඒ ගරු නම්බු නාම ගන්න කියලා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙක කාලයක් ඔබතුමා.
අපි මේ රට සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සහයෝගයෙන් හිටියේ මැතිවරණ වලට බය ආණ්ඩුව කල් දැමීම සඳහා මේ රට නැවත බටහිර ගැති පාලනය රූකඩ පාලනයක් ඇති කිරීම සඳහා වූ සැලැස්ම න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මකගෙනවා. ඒ නිසා මේ රටේ ජනයාගෙන් ඉල්ලනවා මේ ද්‍රෝහී පාලකීන්ට ඕන වෙන්නේ ජාතීන් අතර ගැටින් ඇතිකරන්න. ඒ ගැටයට අසු වෙන්න යන්න එපයි කියන ඉල්ලීම අපි කරනවා. සිංහල දෙමළ මුස්ලිම් මේ රටේ බෞද්ධ සම්ප්‍රදායත් එක්ක හැදිච්ච වැඩිච්ච ජීවත් වෙච්ච කිසිම කෙනෙකුට වෛර කරන්න ඉඩක් නැහැ. හිංසා කරන්න ඉඩ කඩක් නැහැ. ඒ නිසා ලෝකයේ කිසිම ආගමකින් අපි විශ්වාස කරන්නේ නැහැ හිංසාවට වෛරයට ඉඩක් ඇති කියලා. හැබැයි හොයා බැලිය යුතු දේවල් පිළිබඳව මතු ප්‍රයෝජනයේ සඳහා සභාගත කළ යුතු නිසා මේ රටේ මේ ප්‍රකාශය මම සභාගත කරනවා, හිංසාත්ගත කරලා සිල්ලනවා. අද දිවයින පත්‍රයේ තියෙනවා සිසේරියන් සත්කම් වලින් පසු තව්හීද් ජමාඅත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ. දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා කියලා සාක්ෂි තියෙන බව කියනවා. ඉතින් මේක මම සභාගත කරනවා මතු කවදරි දවසක කෙනෙකුට තෝරගන්න. ඒ නිසා මේ ආකාරයේ මේ රටේ විවිධ අන්තවාදී කල්ලි කණ්ඩායම් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අපේ සමස්ත ජනයාගේ විනාශය කරා ගමන් කරන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරයි. ඒ සමගයේ බිදීමේ උත්සාහයන් දරයි. ඒ නිසා අන්තවාදී ජාතිවාදී පටු හිංසාවාදී මාර්ගවල
කාලය අවසානයි මන්ත්‍රීතුමා.
ඒ නිසා ඒ තේරුම් අරගෙන මේ උගල්ට අහුවෙන්නේ නැතුව මේ දේශද්‍රෝහි රටට විරුද්ධ මේ දේශද්‍රෝහි පාලකින්ගෙන් රට මුදා ගැනීමට පෙළගැහෙන්න කියන ආයාචනය කරමින් ඔබතුමාට බේමින් ස්තුතිවන්ත වෙන්න ඉඩ වෙනවා.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු මහින්ද අමරවීර මහත්තයාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද පාර්ලිමේන්තු ඉදිරිපත් වෙන 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග තමයි නිකුත් වෙන්නේ. ඒ පිළිබඳව තමයි විවාදය පැවැත්වෙන්නේ. උනත් විවාදය විවිධ මාතෘකා ගණනාවක් ඔස්සේ පැවැත්වෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. කෙසේ වෙතත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ වගකීම සෑම රජයකටම තියෙනවා. දැන් අද අරගෙන බැලුවොත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ විදේශ විනිමයේ හිඟකම. තවමත් මේ රටට විදේශ විනිමය ලැබෙන්නේ ඔය මැද පෙරදිග රටවල්වල වහල් සේවයේ දෙන කාන්තාවන්. ඒ අය ගිහිල්ලා විවිධ පීඩාවන්ට ලක් වෙලා විවිධ ආකාරයේ අතවරවලට පවා ලක් වෙලා ඉතාම මහන්සියෙන් සොයා ගන්න මුදල තමයි මේ රටේ විදේශ විනිමය විදියට තියෙන්නේ. ඒ විදේශ විනිමය මුදල් යොදාගෙන තමයි අපි සියලු කටයුතු කරන්නේ. යුද්ධයේ තියෙන වෙලාවේ යුද්ධයට අවශ්‍ය අවියවුද ගේන්න පවා වියදම් කරේ මේ කාන්තාවන් සොයා දෙන මුදල. දැන් අද අපි කල්පනා කළ යුතු වෙන්නේ මේ කාන්තාවන් වහල් සේවයේ යොදවල සොයා ගන්න මුදලට අතිරේකව වෙනත් අංශ කෙරෙහි අවධානය යොමු කළ මුදල් සොයා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමේ වගකීම තමයි රජයට තියෙන්නේ. ඒ පිළිබඳව මා දන්නා තරමින් තවම නිසි ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. විදේශ වෙළඳපොළේ රැකියා පිළිබඳව ගත්තොත් මේ ගිහිල්ලා ගෘහ සේවයට කාන්තාව යවන්නේ නැතුව විදේශ වෙළඳපොළේ ඩොලර් 2000ට 3000ට උඩින් පඩි ගන්න පුළුවන් රස්සා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට ඒවා සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. නමුත් තවම කිසිම රජයකට පුළුවන් වුණේ නැහැ ඒ ඉල්ලීමට සරිලන ආකාරයේ අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණයක් නිර්මාණය කරන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියන්ගේ විශාල ඉල්ලුමක් තියෙනවා. අඩු ගානේ විදේශ වෙළඳපොළට තියා තවම ලංකාවේ අවශ්‍යතාවයත් සම්පූර්ණ කරගන්න බැරි වුණා. කාර්මික ක්ෂේත්‍රයේ තියෙනවා, තාක්ෂණික ක්ෂේත්‍රයේ තියෙනවා, IT ක්ෂේත්‍රයේ තියෙනවා, හෝටල් ක්ෂේත්‍රයේ තියෙනවා. මේ විවිධ අංශවල තියෙන පුරප්පාඩු සොයලා බලලා ඒවට සරිලන උපාධිධාරීන් ප්‍රමාණයක් අපේ විශ්වවිද්‍යාලවලින් අඩු තරමේ එළියට දාන්නවත් සැලැස්මක් නැහැ. අපේ උසස් තාක්ෂණ ආයතනවල ඒ පිළිබඳව යම් ප්‍රවේශයක් අරගෙන තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් එන්න එන්නම රටේ විදේශ විනිමය හිඟතාවයක් ඇති වෙන්නේ. දැන් මේ යෝජනාවලියේ බොහෝ අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා අපේ කොටස් වෙළඳපොළ පිළිබඳව. ඒ වගේම අපේ සංස්ථාපිත සමාගම්වල පිළිබඳව, ණය සුරකුම්පත් පිළිබඳව, ඒ වගේම මූල්‍ය සමාගම් පිළිබඳව, කල්බදු සමාගම් පිළිබඳව මේ කාරණා පිළිබඳව කතා කරමු. දැන් කොටස් වෙළඳපොළට මොකද්ද වෙලා තියෙන්නේ? කොටස් වෙළඳපොළ එන්න එන්න පහළට යෑමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒව වර්ධනයක් නැහැ. විදේශ ආයෝජන අද එන්නේ නැහැ. විදේශිකයන්ගේ විශ්වාසය අද රජයට දිනාගත යුතු වෙනවා. පළවෙනියට මේක තමයි කරන්න ඕන. ඒක නැති වුණේ මේ රජය බලයට පත් වෙලා ටික දවසක් යනකොටම මහ බැංකු බැඳුම් කර සිදුවීම හරහා අති දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු වුණා. ඒ නිසාවෙන්ම විදේශ වගේම දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුණා. මූල්‍ය වෙළඳපොළ පිළිබඳව තිබුණු විශ්වාසය බිඳ වැටුණා. අද ඒ තත්ත්වෙට මුහුණ දෙන්න තවමත් පුළුවන් කමක් නැහැ. අද ඒක කරපු මිනිහා හොයා ගන්න තාමත් බැරි වෙලා තියෙනවා. මේකට සම්බන්ධ වෙච්ච ඍජුව දායක වෙච්ච පුද්ගලයා අර්ජුන් මහේන්ද්‍රන් තාම පිටරට සැපසේ ඉන්නවා. විවාහ කටයුතු මගුල් සිදු කරනවා. ඒවට අපේ ලංකාවේ ඉන්න දේශපාලත්වයට සම්බන්ධ වෙනවා, නායකව සම්බන්ධ වෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නවත් වැඩපිල්ලක් නැහැ. මේ රටට ගේන වැඩපිල්ලක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් එතකොට විදේශ ආයෝජන මේ රටට එයිද? බංකොලොත් වෙන රටකට විදේශ ආයෝජන ගේන්නේ නැහැ. මේක බංකොලොත් වෙන බව පේනෝ ටික ටිකම. පහුගිය දවසේ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක තවත් ඒ තත්ත්වය ඇති වුණා. ඒ වගේම දැන් විදේශ ණය ගන්න වෙලා තියෙන වැඩි පොලියට. දැන් ගිනි පොලියට ණය අරගෙන තමයි මේ රජයට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ණය ගෙවන්න ණය ගන්න රටක් බවට පත් වෙලා තියෙනවා. ගිනි පොලියට ණය ගන්න රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙම රටක විදේශ වත්කම් වැඩි කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් ඇති වෙලා තිබෙන අලුත් අර්බුදකාරී තත්ත්වය නිසා මේ රටට තවත් විදේශ විනිමය ආපු ප්‍රධාන මාර්ගයක් ඇහිරිලා තියෙනවා. ඒ තමයි සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය හරහා මුදල් විශාල ප්‍රමාණයක් එමින් තිබුණා. ලෝකේ හොඳම ගමනාන්තය බවට ලංකාව පත් වෙලා තිබුණා. දැන් ඒක සම්පූර්ණ අනිත් පැත්තට හැරිලා තියෙනවා. දැන් ලංකාවට එම
තහනම් නැත්නම් ආරක්ෂිත නොවන රටක් බවට නම් කරලා තියෙනවා. මේක අනිත් පැත්තට හරව ගන්න ප්‍රමාණවත් වැඩපිළිවෙලක් දායකත්වයක් තියෙනවද කියන එක පිළිබඳව අපිට පේන්නේ නැහැ. ඒ සඳහා අදාළ බලධාරීන්, අදාළ නිලධාරීන්, තානාපති නිලධාරීන් දැනුවත් කළා. ඒ රටවල්වල සංචාර රටවල්වල ඒ අයව දැනුවත් කළා. කටයුතු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අපේ රට නියෝජනය කළා තානාපතිවරුන් විවිධ රටවල්වල ඉන්නවා. සංචාරකයන් එන රටවල්වල ඉන්නවා. ඒ අය ගිහිල්ලා තමන්ගේ විශ්‍රාම කටයුතු බෙහෙත් ඒත් ගන්න එක ළමයින්ට ගන්න එක නෙමෙයි ඒගොල්ලන්ගේ යුතුකම වගකීම වෙන්නේ. ඒ තානාපතිවරුන්ගේ වගකීම වෙන්නේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා මැදිහත් වීම. මේ රටට ආයෝජන ගේන්න, විදේශ ආයෝජන ගේන්න මැදිහත් වීම. මං හිතන්නේ අපේ ඉන්න තානාපති සේවයේ බහුතර පිරිසක් ඒ කටයුතු වල නියැලෙනවා කියලා මට පේන්නේ නැහැ. ඒ පිළිබඳව දැනුම තියෙන කණ්ඩායමක් ඉන්නවා කියලා මට දැනෙන්නේ නැහැ. දේශපාලන හිතවත්කම් මත වෙනත් හිතවත්කම් මත ගිහිපු අය තමන්ගේ කටයුතු වලට මැදිහත් වෙනවා යරෙන්න රට පිළිබඳව මැදිහත් වෙන බවක් අපිට පේන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. අද මේ රටේ සංචාරක ක්ෂේත්‍රය සාර්ථක වෙලා තිබුණා නම් මේ අපේ විදේශ විනිමය තත්ත්වය හොඳ මට්ටමට හැරෙනවා. ඒන සල්ලි හැම තැනටම විහිදිලා යනවා, බෙදිලා යනවා. දැන් රජය සංචාරක හෝටල් පිළිබඳව අවධානය යොමු කළා, කටයුතු කරන බව කිව්වා. ඒවත් බොහෝමයක් තරු හෝටල් වලට මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒව ලැබේ. සුළු පරිමාණ මට්ටමින් මේ කර්මාන්තය දිච්ච විශාල පිරිසක් ඉන්නවා. හෝම් ස්ටේ කියලා ක්‍රමවේදයක් තියෙනවා. ගෙවල් වල කාමරයක් අරගෙන කාමරයක් දීලා ජීවත් වෙච්ච පිරිසක් ඉන්න. ඒ අය ගැන බලන ක්‍රමවේදයක් තවම නැහැ. ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ඨයට අනුබද්ධ වෙච්ච ආයතන ගොඩක් අංශ ගොඩක් තියෙනවා. මේ විදේශිකයන් ප්‍රවාහනය කරන වාහන ලීසින් කරලා අරගෙන තියෙන ඒවට කොහොමද මේ සහන ලැබෙන්නේ? ඒ වගේම මේ සංචාරකයන්ට ගයිඩ්ලයින් මඟ පෙන්වන්න, ඒ අයට මොකද්ද ඒ අයගේ ජීවන තත්ත්වය උසස් කරන්න කරන්නේ? ඒ වගේම මේ සංචාරක ශ්‍රේෂ්ඨය නිසා සංචාරකයන්ට නරඹන්න විවිධ ප්‍රදේශ වල ගෙනියන වාහන ඒවා රියදුරන් විශාල ප්‍රමාණයක් ඉන්න. උදාහරණයක් විදිහට ගත්තොත් යාලේ තිස්සමාරාම යාල නරඹන්න යන විදේශිකයන් විශාල ප්‍රමාණයක් හිටියා. දැන් ඒ සම්පූර්ණ එක නැවතිලා තියෙනවා. ඒ ජීප් රථ හිමිකරුවෝ, ඒවා ඉන්න රියදුරෝ, ඒ ආශ්‍රිතව ජීවත් වුණු පිරිස් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව මේ අය නැගිටවන වැඩපිළිවෙලක් තාම පේන්නේ නැහැ. මෙයට ආධාරයක් දීමෙන් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පළවෙනියට කළ යුතු වෙන්නේ නැවත මේ කඩා වැටිච්ච සංචාරක ව්‍යාපාරේ වර්ධනය කර ගැනීම සඳහා රජය නිසි මැදිහත් වීමක් සිදුවිය යුතුයි. දැන් අද වෙනකොට අපි එක අතකින් සතුටු වෙනවා. මේ ත්‍රස්තවාදය අපේ රටේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. ISIS සංවිධානය ඇවිල්ලා බෝම්බ පුපුරවල මහා විනාශයක් කරා. හැබැයි මාස දෙකක් වගේ කෙටි කාලේ මාසයක් ඇතුළත මේ ත්‍රස්තවාදී සංවිධානයේ 99%ක්ම අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණු බව තමයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ. තව එකම සිදුවීමක් ඇති නොවෙන්න මට්ටමට ඒ කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් ඒ අවශ්‍ය වෙන විශ්වාසය, එතකොට දේශීය අපේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය පළවෙනියට ගොඩ නැගෙන්නවන ඒකම ජාත්‍යන්තරයට සහතිකයක් අපේ ආරක්ෂක අංශ රජය ලබා දිය යුතු වෙනවා. දැන් මේ රට ආරක්ෂිතයි, නැවත මේ රටට එන්න කියලා එසේ තත්ත්වයක් ඇති වුණොත් අපිට නැවත මේ විවිධ ශ්‍රේෂ්ඨයන් වල අපහසුතාවයට පත් වෙච්ච අයට සහන ලබා ගන්න පුළුවන්කම ලැබෙනවයි කියන එකත් මා සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා අවසාන වශයෙන් සඳහන් කරන්න කැමතියි අපේ රටට ක්‍රමවේදයක් සකස් කරන්න ඕන අනාගතයටත් ගැලපෙන ආකාරයට. අද එහෙම තාම කිසිම ක්‍රමවේදයක් නැහැ. දැන් ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්න පවා නිර්මාණය වෙන්නේ, මේ 21 වෙනිදා ප්‍රහාරය වගේ. දැන් අපි ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. සියලු පක්ෂවලට නායකයොත් එක්ක අපි සාකච්ඡා කරා. අපි කිව්වා මේක අපි යෝජනා කරා පමණයි, මේකට සංශෝධන
කියන
මේකට අවශ්‍ය අදහස් දෙන්න ගෙනල්ලා අපි මේ 225කගේම වැඩපිළිවෙලක් විදියට ඉදිරිපත් කරමු. රටේ නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන වැඩපිළිවෙලකට තමයි අපි යා යුතු වෙන්නේ. අඩුම ගානේ ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න බැරි වෙච්ච අපිට රටේ ආරක්ෂාව පිළිබඳව ජාතික වැඩපිළිවෙලකට යන්න මේක අවකාශයක් වෙයි. ඒ සඳහා සියලු දෙනාගේ කැපවීමත් අපේක්ෂා කරමින් මානිනස් ස්තුති.
ඔබතුමාට මීළඟට ගරු SM චන්ද්‍රසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
මූල අසනේ සිටින ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි දන්නා මේ රටේ විශාල වශයෙන් ආර්ථිකයට හානි වෙන්න සිද්ධ වුණේ ඒක ජනතාවත් මුළු රටෙත් කියන කතාවක් තමයි. මේ අපිට තිබුණ ඛේදවාචකේ නවත්වා ගන්න තිබුණා. රජයේ ආර්ථික අංශවල රජයේ දුර්වලකම නිසා තමයි මේ අප්‍රේල් 21 වෙනිදා සිදු වූ ඛේදවාචකේ උනේ කියලා. මේ ඛේදවාචකයත් එක්ක අපේ රටේ විශාල ආර්ථික පරිහානියට ලක් වුණයි කියන එක අපි කවුරුත් දන්නවා. මේක මේ අපි දැක්ක දරුවෝ ඉස්කෝලේ යනවා, ඒකටත් උනන්දු කරව අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒකම දෙමව්පියන්ගේ තියෙන බය, දරුවන්ගේ තියෙන බය ටිකක් ඇරුණයි කියන එක අපිට පේනවා. ඉතින් ඒ වගේම මේ යථා තත්ත්වයට පත් වුණා කියලා අපිට සතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ආර්ථිකයේ කඩාවැටීම ඉතාම බරපතල කඩාවැටීමක්. මේක යථා තත්ත්වයට පත් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා. මේ ජනතාව පාරේ ඉන්නවයි කියලා, ළමයි ඉස්කෝලේ ගියයි කියලා මේක මේ අපි දැන් ඔක්කොම හරි කියලා හිතලා හරියන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයම කඩාවැටිලා සහන දෙනවයි කියලා අපේ සංචාරක ඇමතිතුමා ප්‍රකාශ කළත් සහන දෙනවා කිව්වට මේ සහන කාටද ලැබෙන්නේ කියන එක පැහැදිලි නැහැ. ඒක පැහැදිලි ප්‍රකාශයක් තියෙනවා දැන් හෝටල් වලට ලියාපදිංචි සංචාරක මණ්ඩලේ යන් යන් සහන දෙනවයි කියලා කියනවා. සහන දුන්නා කියලා අද මම දන්නවා නුවර ප්‍රධාන හෝටල් දෙකක එකක තියෙන කාමර 97ක් තව එකක තියෙන කාමර 92ක්. ඒ කලමනාකරු මට කිව්වා එක හෝටලයක කාමර දෙක විතරයි සංචාරකයෝ ඉන්නේ, අනිත් එකේ කාමර 3ක විතරයි ඉන්නේ කියලා. එතකොට එක හෝටලයක පමණක් 350ක් සේවකයෝ ඉන්නවා කිව්වා. දැන් ඒ සේවකයන්ට කඩිනඩි ගෙවන්න විදිහක් නැහැ, එළියට දාන්න වෙනවායි කිව්වා. මේ පොඩි පොඩි සහන දුන්නට මේක බරපතල කඩාවැටීමක්, මේක අද හෙට ගොඩනැගෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ පිළිබඳව මීට වඩා පොලි කපනවා අවුරුද්දක් යනකම් ණය ගෙවීමත් හිටුණායි කිව්වට එතනින් එහාට ගිය බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම සලකලා බලන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් බුලත්විල වෙළෙන්දාගේ නම් මහා ව්‍යාපාරිකයා දක්වා සම්පූර්ණම ව්‍යාපාර කඩාවැටිලා. අද ව්‍යාපාරිකයෝ කියනවා චෙක්පත් වලින් භාණ්ඩ මිල දීලා ගත්තෙවට චෙක්පත් අගරු තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අද සම්පූර්ණම ඒ වෙළඳාම කඩාවැටිලා කියලා. ඉතින් මේක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නැහැ. මේ සියලුම සමාජයේ මේ තත්ත්වය අද ඇති වෙලා තියෙනවා. සියලුම ව්‍යාපාර කඩාවැටලා තියෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම බැංකු වලින් දැන් සහන දෙනවා කියලා කියනවා. ඒ බැංකු මේ හරහා විශාල කඩාවැටීමකට ලක් වෙනවා. අද බැංකු කඩාවැටීම පිළිබඳව නිලධාරීන් අහපුවම ඉතාම ශෝකජනක තත්ත්වයක්. රජයේ බැංකු ලාභ ලබන බැංකු හැටියට තිබුණා. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතිත්‍රිකීය බැංකුව, ඒ වගේම කොමර්ෂල් බැංකුව, සෙලෑම් බැංකුව වගේ පෞද්ගලික බැංකු මේ සියල්ලම අද කඩාවැටිලා. බැංකු ටික කඩාවැටෙනවායි කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයම කඩාවැටිලා. එදා ලෝක ආර්ථිකයක් කඩාවැටෙන වෙලාවත් අපේ බැංකු අපේ ආණ්ඩුව කඩාවැටෙන්න දුන්නේ නැහැ. අද බැංකු ටික කඩාවැටිලා. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි කෘෂිකාර්මික ගොවියා සම්පූර්ණයම අනාථ වෙලා. කෘෂිකාර්මික අද දමුල්ල වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයට ගියපුවම අද ආර්ථික මධ්‍යස්ථානයට එන ගොවියාගේ එළවලු ටික පළතුරු ටික ගන්න අද වෙළඳෝ ඉන්නේ නැහැ. මොකද ප්‍රධානම දේ තමයි මේ 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 තියෙන ප්‍රශ්නටත් වැඩිය මේ 21 වෙනිදා වෙච්ච ප්‍රශ්නටත් වැඩිය මිලදී ගැනීමේ හැකියාවක් නැහැ ජනතාවට. මුදල් නැහැ. මුදල් සංසන්නෙ වෙන්න කිසිම ව්‍යාපෘතියක් නැහැ. සංවර්ධන ව්‍යාපෘතිය නැහැ. ඒකයි අත තත්ත්වේ. අපි දන්නවා මේ රට අවුරුදු 30ක් යුද්ධ තිබුණ රටක් තමයි. අපි යුද්ධය අවසන් කරලා ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ වගේ අපි රට සම්පූර්ණම සම්පූර්ණ සාමකාමී නිදහස් රටක් පාරවල් ටික හදලා මුළු රටම විදුලිය දීලා මහා වාරි මාර්ග වරාවල් ගුවන් තොටුපළවල් අධිවේග මාර්ග හදලා මේ රට සංවර්ධනේ ඉහළට වෙන වෙලාවක තමයි ආණ්ඩුව බාර දුන්නේ. අර අපේ කතාවක් තියෙනවා මේ අපි කේක් ගෙඩිය කපාගෙන කණ්ඩ කියලා තමයි දුන්නේ. ඒක කරාගන්න බැරුව තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ. අවසාන වශයෙන් මට වවුනියාව සර්වාගමික නායකින්ගේ සංවිධානයේ ලිපියක් එවලා තියෙනවා. මට පුද්ගලිකව දුරකථනයෙන් දැනුම් දුන්නා පාකිස්තානයේ සහ අෆ්ගනිස්තානයේ ඉන්න අනාථ පාකිස්තාන අනාථයම් පිරිසක් ඒ පුත්තෝටම් පුනරුත්ථාපන කඳවුරට ගෙනල්ලා දාලා තියෙනවා කියලා. දැන් මුළු වවුනියාව ඒ ප්‍රදේශම කලබලකරන්න ලක් වෙලා තියෙනවා. ජනතාව මේ වෙනකොට කලබලයටපත් වෙලා තියෙනවා. ඒ කඳවුරේ ඉන්න අනාථ පිරිස කවුද කියලා දැනගන්න. ඉතින් මේක ජනතාවට හොරෙන් ගිහිල්ලා තමයි මේවා කරන්නේ. අපි දන්න අවුරුදු 30ක යුද්ධයක් තිබුණ එල්ටීඩී තස්වාදී රට වෙලා හිටපු ඒ උතුරේ ජනතාවට මේ වගේ රහස් දේවල් හොරෙන් ගිහිල්ලා අනාථයන් දාපුවම ඒකට ලොකු ප්‍රශ්නයක්. එනිසා මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමා, කතානායකතුමා, විපක්ෂ නායකතුමාට, විදේශ කටයුතු ඇමතිතුමාට, ආණ්ඩුකාරතුමා, නියෝජ්‍ය පොලිස්පති, ආඥාපති ඔක්කොටම ලියුම් අරලා තියෙනවා. ඉතින් මේ වගකීම් ඒ පොලි ඩීආජි මහත්තයාවත් එහෙම නැත්නම් ගහමුදාවේ නිලධාරියෙක්වත් කිසි කෙනෙක් මේකට තව උත්තරයක් දීලා නැහැ. දිසාපෙත්තුමත් උත්තරයක් දීලා නැහැ. ඉතින් අපි විශේෂයෙන්ම වගකීම් ඉල්ලා සිටිනවා මේ වවුනියාවේ පුත්තෝටම් පුනරුත්ථාපනය
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමා.
අෆ්ගන් සහ පාකිස්තාන අනාථයන් කවුද, කොච්චරද, කවුද මොකටද අරන් ගියේ කියන කාරණේ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන්න, එහෙම නැත්නම් හෙට නැත්නම් අනිද්දා පාරවල් වහලා මහා උද්ඝෝෂණයක් කරන්න වවුනියාවේ පක්ෂ ભેදකින් තොරව, ආගම් ජාති ભેදකින් තොරව මේ සර්වාගමික නායකයන් එකතු වෙලා ඉන්නවා. තවත් දෙයක් ඇති වෙන්න කලින් 21 වෙනිදා වෙන දේ කියන්න කලින් කරේ නැහැ. අප්‍රේල් 21. ඒ නිසා විශාල මේ 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 රට විනාශයකටපත් වුණා. ඒ වගේ මේ කලින් මේක අපි දැනුම් දෙන්නේ. ඒ නිසා ගෞරවීයත්ව මේ සඳහා අවශ්‍ය
කටයුතු කියලා අපි කාලය
අවසන්
කරනවා. මීළඟට ගරු වීලේන්ද්‍රන් මන්ත්‍රීතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා. ඊට ප්‍රථම අපේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා මුලස්සන ගන්න.
ගරු වීලේන්ද්‍ර මන්ත්‍රීතුමා,
சபைக்கு தலைமையிலாங்கும் கௌரவ உறுப்பினர்களே, வெளிநாட்டு செலவாணி ஒழுங்குபதி பற்றிய விஷயத்திலே உலக தெரியும் ஒன்று சுற்றுலாத்துறை பாரிய வீழ்ச்சியை கண்டிருக்கிறது என்று சொன்னால் அண்மையில் இடம்பெற்றதான கொடூரமான இந்த பயங்கரவாத தாக்குதலினால் இன்றைய சுற்றுலாத்துறை வீழ்ச்சி அடைந்திருக்கிறது. சுற்றுலாத்துறை மட்டுமல்ல, அதை தொட்டு பல துறைகள் வீழ்ச்சி அடைந்திருக்கிறது. இந்த தாக்குதலுடைய முக்கியமாக இருந்த முகமது ஷாரான் அவர்களுடைய பிரதான தளமாயிருந்தது கிழக்கு மாகாணம், மட்டக்களப்பு மாவட்டம். இன்று அந்த மாகாணத்திலே இன்னும் பாடசாலை மாணவர்கள் இயல்பு வாழ்க்கைக்கு திரும்பி அவர்கள் பாடசாலைக்கு செல்ல முடியாத நிலை இருக்கின்றது. பாடசாலையிலே அதிபர்களுடைய தினம் தினம் அதிபர்கள் எங்கள் மூலம் எங்களுக்கு தொலைபேசிகளை போல எடுத்து மாணவர்களின் வருகை மிக மிக குறைவாக இருக்கின்றே சொல்கிறார்கள். மாணவர்களின் வருகை குறைவாக இருக்கின்ற பொழுது எவ்வாறு இந்த நாட்டிற்கு உல்லாச பயணிகளுடைய வருகை எவ்வாறு இருக்கும் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். இந்த நேரத்திலே அரசு இந்த சம்பவம் நடைபெற்று சரியாக 33 நாட்கள் கடக்கின்ற வேளையிலே, ஒரு மாசம் தாண்டுகின்ற வேளையிலே, சுற்றுலா துறையிலே இருக்கின்ற முதலாளிகளுடைய நலனை கருத்தில் கொண்டு அந்த சுற்றுலாத்துறையினுடைய முதலாளிகளை பாதுகாக்கும் வகையிலே சில இலகுவான திட்டங்களை கொண்டு வருகிறார்கள். இலகுவான முறையிலே அவர்கள் அந்த கடனை செலுத்தக்கூடிய வகையிலே, சில மானிய முறைகளே, அதுவும் காலம் தாழ்த்தி அந்த கடனை கொடுக்கக்கூடிய வகையிலே, இங்கு 15 வீத வட்வரி 5 வீதமாக குறைக்கப்பட்டிருக்கிறது. 2020 ஏப்ரல் மட்டும் அதுக்கான கால அவசரம் வழங்கப்பட்டிருக்கிறது. ஆகவே நாங்கள் இதை வரவேற்கிறோம். ஆனால் இன்னொரு புறம் ஒரு விடயத்தை பார்க்க வேண்டும். கடந்த 3 தசாப்தம் தாண்டிய காலகட்டத்திலே வடக்கிலே கிழக்கிலே உண்மையிலே எத்தனை தொழில் முயற்சிகள் பாதிக்கப்பட்டது, அழிக்கப்பட்டது. ஆனால் அதற்கான எந்த நிவாரணங்களும் இந்த 35 வருடங்கள் தாண்டியும் வழங்கப்படாத நிலை இருக்கின்றன. இன்று மலையகத்தை எடுத்துக்கொண்டால், மலையக மக்கள், மலையக தோட்ட தொழிலாளர்கள் 200 வருஷமாக இந்த நாட்டினுடைய அபிவிருத்தியினுடைய மிகப்பெரிய முதுகெலும்பாக இருந்திருக்கிறார்கள். இன்று அவர்களுடைய பல்வேறுபட்ட பிரச்சனைகளை கடந்த காலத்திலே அவருடைய சம்பளமாக இருக்கலாம், அவர்கள் பாதிக்கப்பட்ட நேரத்திலே அவர்களுக்குரியான நஷ்டஈடுகள், இழப்பீடுகள், அவர்களுக்கான மானியம் போன்ற எந்த விஷயங்களுமே 30 வருஷ இழுத்தடிப்பு, இந்த 200 வருஷ காலகட்டத்திலே ஒவ்வொரு அரசு மாறி மாறி வந்தாலும் அதை கூட அவர்கள் மிகவும் கஷ்டப்பட்டு போராடியும் பெற முடியாத சூழல் இருக்கின்றது. ஆக இந்த விடயத்திலே இங்கே மலையக தமிழ் சகோதர அரசியல்வாதிகளும் இருக்கிறார்கள். இந்த விஷயத்தில் அனைத்து அரசியல் கட்சிகளும் ஒன்றிணைந்து இந்த விஷயத்திலே தாங்கள் தீவிரமாக செயற்பட வேண்டும். நிச்சயமாக நாங்களும் இதற்காக இணைந்து செயற்பட கூடுதலான எங்கள் ஆதரவை தர எப்பொழுதுமே தயாராக இருக்கின்றோம். அது மாத்திரமல்ல, இன்று பார்த்தீர்கள் என்று சொன்னால் அரச ஊடகங்களை எடுத்துக்கொண்டால், அரச ஊடகங்களிலே குறிப்பாக இந்த வசந்தன் டிவி, அது மாத்திரமல்ல ஐ சேனல், ரூபவாகினி, ITN போன்ற அரச ஊடகங்களை எடுத்துக்கொண்டால், இந்த அரச ஊடகங்களிலே இன்று பாதிக்கப்பட்டிருக்கின்ற சமூகம் சார்ந்த பல்வேறுபட்ட விஷயங்கள் பல்வேறுபட்ட விஷயங்கள் பேசப்படும் பொழுது, பல்வேறுபட்ட விஷயங்கள் வெளிவரும் பொழுது அவற்றை இந்த அரச ஊடகங்களிலே கொண்டு வருகின்ற தன்மை மிக குறைவாக இருக்கின்றன. குறைவென்றதை விட இல்லை என்றே சொல்லக்கூடிய அளவில் இருக்கின்றன. கடந்த காலத்திலே எங்களுடைய ஆலயங்களிலே, எங்களுடைய பகுதிகளிலே பலர் உயிரிழந்தார்கள், பலர் தாக்கப்பட்டார்கள். அது தொடர்பாக பல்வேறு விழிப்புணர்வு பேரணிகள் நடந்தது, கண்டன ஆர்ப்பாட்டங்கள் நடந்தது. கிழக்கிய கல்வி பாதிப்பு தொடர்பாக நாங்கள் அண்மையில் கூட பெரிய பேரணிகளை செய்திருந்தோம். ஆனால் அந்த அரச ஊடகங்களிலே அவ்வாறான செய்திகள் முக்கியத்துவம் அளிக்கப்படாத நிலை இருக்கின்றன. இன்று ஒரு சில அரச ஊடகங்களிலே அந்த ஊடகத்துறை சார்ந்தவர்கள் சிலர் கேட்கிறார்கள், திகன தர்கா நகரிலே நடைபெற்ற தாக்குதல் பழிவாங்குகின்ற ஒரு செயற்பாடாக இந்த செயற்பாடு இருக்கலாமா என்று எதை எதோடு முடிச்சு போடுகின்ற நிலை இருக்கின்றதை பாருங்கள். இன்று இறந்தது கொழும்பிலும் சரி, அது நீர் கொழும்பாக இருக்கலாம் அல்லது மட்டக்களப்பாக இருக்கலாம், இறந்தது அப்பாவி மக்கள். 21 ஈஸ்டர் பண்டிகையை கொண்டாடுவதற்காக அவர்கள் வந்தார்கள். பச்சிளம் குழந்தைகள் பரிதாபமாக அங்கே உயிரிழக்கப்பட்டிருக்கிறார்கள். 300 மேற்பட்டவர்கள் உயிரிழக்கப்பட்டு, 500 மேற்பட்டவர்கள் காயமடைந்து இன்றும் பலர் உயிருக்கு போராடி கொண்டிருக்கிறார்கள். இந்த நேரத்திலே சிலர் இன்று முகமது சஹரான் மௌலவி என்று சொல்லுகின்றார்கள். முகமது சஹரான் மௌலவி என்று நான் ஒன்று கேட்க விரும்புகின்றேன், கௌரவ தலைமை தாங்கிய உறுப்பினர்களே, முகமது சஹரான் மௌலவியா அல்லது முகமது சஹரான் பயங்கரவாதியா என்று நான் கேட்க விரும்புகின்றேன். ஆகவே அவரை கூட இன்று நியாயப்படுத்துகின்ற நிலைமையை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. உண்மையிலே இந்த அரச ஊடகங்கள் உண்மையிலே பாதிக்கப்பட்ட எமது சமூகம் சார்ந்த விஷயங்களையும் இந்த இடத்துல இருட்டடிப்பு செய்யாமல் வெளிக்கொணர வேண்டும் என்ற தயவான வேண்டுகோளை இந்த இடத்துல நான் முன்வைக்க வைக்கின்றேன். அது மாத்திரமல்ல, இந்த அரச ஊடகங்கள் கடந்த காலத்திலே யாழ்ப்பாணத்திலே எங்களுடைய தமிழ் சமூகம் கொண்டு வைக்கப்பட்ட போது, முல்லைத்தீவிலே கொண்டு வைக்கப்பட்ட போது, மன்னாரிலே, வவுனியாவிலே, கிளிநொச்சியிலே, மட்டக்களப்பிலே, அம்பாறையிலே, திருவோணமலையிலே கடந்த 3 தசாப்தம் தாண்டி எவ்வளவு அப்பாவி மக்கள் கொண்டு வைக்கப்பட்ட போது இந்த அரச ஊடகங்கள் இந்த விடயங்களை வெளிக்கொணர்ந்த என்ற கேள்வியை நாங்கள் கேட்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த விஷயத்திலே அரச ஊடகங்கள் சரியான முறையில் நடந்து கொள்ள வேண்டும். பாதிக்கப்பட்ட ஒரு சமூகம், அங்கு அளிக்கப்பட்டிருக்கின்ற சமூகம் சார்ந்த விஷயத்தை சில ஊடகங்கள் வெளிக்கொணரப்படுகின்ற பொழுது அதை ஒரு இனவாத ஊடகமாக அல்லது அதை பற்றி பேசுகிறவர்களை இனவாதியாக காட்டுகின்ற தன்மை இருக்கின்றது. இந்த நாட்டிலே நாங்கள் அப்பாவி முஸ்லீம் மக்களை நேசிக்கின்றோம், அப்பாவி முஸ்லீம் மக்களை நாங்கள் ஆதரிக்கின்றோம், அவர்கள் மீது நாங்கள் குற்றம் சுமத்தவில்லை. குற்றம் சுமத்தப்படுகின்றவர்கள் அல்லது சம்பந்தப்பட்டவர்களை பற்றி பேசும் பொழுது இன்று சிலர் சில அரசியல்வாதிகள் அதை ஒட்டுமொத்த சமூகத்துக்குமான குற்றமாக காட்டி அதை பற்றி பேசுகின்ற எங்களை இனவாதிகளாக அந்த செய்திகளை வெளிக்கொண்டிருக்கின்ற ஊடகங்களை இனவாத ஊடகங்களாக காட்டுகின்ற ஒரு வங்குரோத்து அரசியலை செய்வது மிகவும் வேதனையான விடயம். அதற்கு சில அரச ஊடகங்கள் துணை போவது மிகவும் வேதனையான விடயமாக இருக்கின்றதை நான் இந்த இடத்திலே சுட்டிக்காட்ட விரும்புகிறேன். உண்மையிலே இன்று நாங்கள் உற்பத்தி பொருளாதாரத்தை அழித்துக் கொண்டிருக்கின்றோம். உற்பத்தி பொருளாதாரம் இன்று அழிக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. 450 கோடி ரூபாயிலே இந்த நல்லாட்சி அரசிலே வாழைச்சேனையிலே எத்தனோல் ஃபேக்டரி அமைக்கப்படுகிறது. அந்த ஃபேக்டரி தொடர்பாக எத்தனையோ ஏனாமயப்படுத்தப்பட்ட மக்கள் போராட்டங்களை மக்கள் முன்னெடுத்தார்கள். ஆனால் இந்த அரசிலே நிதி
ரெண்டு
திணைக்களங்களுக்கு ஊடாக நூறு வீதமான வரி சலுகையை கொடுத்து இன்று அந்த எத்தனால் ஃபேக்டரி அங்கே கட்டப்பட்டுக் கொண்டிருக்கின்றன. இன்று எத்தனையோ படித்த இளைஞர்கள் 10 லட்சம் இளைஞர் யுவதிகளுக்கு வேலை தருவதாக 2015 9ஆம் மாதம் இந்த நல்லாட்சியின் பிரதமர்கள் கூறினார்கள். 10,000 பேருக்கும் கொடுக்கப்பட்டதா என்பது இங்கு ஒரு பெரிய கேள்வியாக இருக்கின்றது. இந்த அரசினுடைய ஆட்சி காலம் முடிந்து செல்கின்ற தருவாய் நெருங்கியிருக்கின்றோம். மட்டக்களப்பு மாவட்டத்திலே கிழக்கு பிராந்தியத்திலே வாழைச்சேனை காகிதாலை 4,000 பேர் வேலை செய்த காகிதாலை இன்று இழுத்து மூடி மூடப்பட்டு கிடக்கிறது. அதை திறப்பதற்கான அதுக்கான வேலை வாய்ப்புகளை கொடுப்பதற்கான எந்த முஸ்திப்புகளும் சரியாக முன்னெடுக்கப்படவில்லை. எத்தனை ஓட்டு தொழிற்சாலைகள் அரச காகிதாலை முரக்கட்டஞ்சன தேவபுர அரசியாலை என்று எத்தனையோ 4 வருஷத்திலே நாங்கள் சொல்லுகின்ற விஷயங்கள் எல்லாமே செவிடன் காதிலே சங்கூதுவது போன்ற செயற்பாடாகத்தான் இருக்கின்றன. ஆகவே இந்த விஷயத்திலே இந்த அரசாங்கம் கூடுதலான கவனத்தை செலுத்த வேண்டும். இந்த அரசை பொறுத்தளவுக்கு அர்ஜுன் மகேந்திரன் அவர்கள் இன்று சிங்கப்பூரிலே கல்யாண வீடுகளிலே கலந்து கொள்கின்றார். அழைப்பிலே சில அரசியல்வாதிகளும் கலந்து கொள்கிறார்கள். சிங்கப்பூரிலே அர்ஜுன் மகேந்திரன் அவர்கள்
நான் உங்கள்ட்ட கேட்கிறேன்டா, இவ்வளவு பிரச்சனையும் நீங்க கதைக்கிறீங்க, ஒன்றும் செய்யல, ஃபேக்டரி செய்யல, அது செய்யலன்னு சொல்லி அந்த 52 நாள் டைம்ல நீங்க அதை எடுத்து செஞ்சிருக்கலாம் தானே, நீங்க எடுத்தது தானே, நீங்க அமைச்சரா வந்தீங்க தானே.
52 நாள் அதே கேள்வி நான் கேட்கிறேன். அப்ப நீங்க ஒத்துக்கொள்ளுங்கள், இந்த நல்லாட்சி அரசு 4 வருஷத்துல நீங்க எதுவுமே செய்யல என்ற விஷயத்தை கடந்த காலத்துல மேற்கொள்ளப்பட்ட நீங்க அதை விளங்கிக் கொள்ள வேண்டும். இன்று கௌரவ உறுப்பினர் அவர்களே, இன்று அர்ஜுன் மகேந்திரன் அவருடைய மருமகன் அலோசியஸ் அவர்கள் மாகாணம், அவரும் அந்த மாவட்டத்தை சேர்ந்தவர். சனத்தொகைக்கு மேலதிகமாக அங்கு மதுபான நிலையங்கள் இருக்கின்றன. ஆனால் எத்தனால் ஃபேக்டரியை கொண்டு வருகிறார். இன்று மத்திய வங்கி ஊழல் பற்றி பேசிக்கொண்டிருக்கிறோம். அங்கே நீங்கள் விசாரிக்க வேண்டும். அது தொடர்பான விசாரணைகள் முன்னெடுக்கப்பட வேண்டும். 450 கோடி ரூபாயிலே இன்றே 100 வீத வரிச்சலுகை வழங்கப்பட்டிருக்கின்றது. எத்தனை அப்பாவிகள் தொழிலை இழந்து வாழ்வாரத்தை இழந்து இன்று நடுத்தருவில் நிற்கின்ற நிலையிலே இவ்வாறான முதலாளிகளுக்கு முதலாளித்துவம் உள்ளவர்களை பாதுகாக்கின்ற வகையிலே அந்த ஃபேக்டரி நடைபெற்றுக் கொண்டிருக்கின்றது. குறிப்பிட்ட சில காலம் நிறுத்தப்பட்டிருந்த அந்த ஃபேக்டரி மீளவும் கட்டப்படுகின்றது. சற்று சிந்தித்து பாருங்கள். இன்று மிகவும் பணம் படைத்தவர்களுக்கும் முதலாளித்துவர்களுக்கு பாதுகாக்கின்ற வகையிலும் அவர்களுக்கான நிலவுலங்களை வழங்குவதிலும் கவனம் செலுத்துகின்ற அவர்களை பாதுகாப்பதிலே கூடுதல் அக்கறை செலுத்துகின்ற
நிலையில்
இந்த அப்பாவி மக்களை பாதுகாக்கின்ற விஷயத்திலே கவனம் செலுத்தவில்லை என்ற கேள்வியை நான் கேட்டு நிற்கின்றேன். நன்றி.
Thank you very much. Next honorable Harsha Dasilla. Yes, you can go. Garu Sema Singh Mantituma.
Garu Mulasanaru Mantitumani, me sabhave ganapurne me avasthave ne inda ganapurne sampurna ganle sillas.
ගරු හර්ෂද සිල්ලා ඇමතුමා ඔබතුමාට විනාඩි 9ක් පමණ කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධයෙන් කතා කරන්න කලින් මම කැමති අද දිවයිනේ පත්තරේ තිබිච්ච ප්‍රශ්න සම්බන්ධයෙන් වචනයක් කියන්න. අපිට දැනගන්න ලැබුණ කතානායකතුමා ඒ වார்த்தාවක් ඉල්ලා තියෙනවා කියලා ඒ තව්හීද් ජමාත් එකට සම්බන්ධ දොස්තර කෙනෙක් විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ගේ වන්ද කරන්න කටයුතු කළා තියෙනවා කියලා. මෙහෙමයි සභාපතිතුමනි, මෙවැනි කාරණා මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනකොට මං හිතන්නේ විශාල වගකීමක් තියෙනවා මේවා ඇත්ත බොරු හොයලා බලන්න. අපිට ආරංචි වෙන විදිහට පොලිස්පතිතුමා හෝ මේ සම්බන්ධයෙන් කිසිම දැනුවත්කමක් නැති බව තමයි ආරංචි වෙන්නේ. එතකොට මේක මෙහෙ මේ විදිහට යන්න දුන්නොතින් අපිට මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති කරන තැනට මාධ්‍ය විසින් තල්ලු කරනවා. ඉතින් ඒ නිසා මමත් නැවතත් ඉතාමත්ම ඕනකමින් කතානායකතුමාගේ මේ වார்த்தාව ලැබෙනකම් බලන් ඉන්නවා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා මං විශ්වාස කරනවා. මම දැක්ක මේ ඊයේ පෙරේදා බන්දුළු ගුණවර්ධන ඇමතුමා කියලා තිබුණා අපිව මේ ග්‍රේ ලිස්ට් එකට දාලා තියෙනවා. මේකට හේතුව මේ රජයේ වැඩපිළිවෙල ටෙරරිස් ෆයිනෑන්සින් ඇන්ඩ් මනි ලොන්ඩරින් සම්බන්ධයෙන් අපි හරියට ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. මං බන්දුළු ගරු ඇමතුමාට මන්ත්‍රීතුමාට කියන්න කැමති, මේ ලංකාව ග්‍රේ ලිස්ට් එකට දාලා තියෙන්නේ 2014 සිද්ධි සම්බන්ධය. ඉතින් ඒ නිසා අපි දැනුවත් කරන්න ඕනේ රටේ ජනතාවට ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා. දිවයිනේ පත්‍රයේ දැම්මා වගේ වැඩක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. So I would like to Mr. Chairman read from a note that I got from the Central Bank on what we are doing to get ourselves out of the grey list on the from the TAFT. The Financial Action Task Force, the Global Policy Center, has introduced 40 recommendations on anti-money laundering and countering the finance of terrorism in order to combat money laundering, terrorist financing and other related offenses globally. The Asia-Pacific Group on Money Laundering functions as the TAFT's regional affiliated body and monitors the level of compliance with the TAFT recommendations in the region through mutual evaluations. Now, this is important because in today's context, where we are talking about terrorist financing coming from various parts of the world, and where we have seen what has happened here in this country just over a month ago, we must be doubly vigilant and ensure that we have all the safeguards in place to counter such terrorist financing taking place. Because we saw, we were reading in the newspapers, referring to some of the investigations that were going on, they were in fact pointing towards cryptocurrency, how a person's e-wallet using cryptocurrency was used before the blast took place. So anyway, in that context, Sri Lanka was subject to its first mutual evaluation in 2006. And the second one was done during 2014-15. The second mutual evaluation report on Sri Lanka, which was adopted in July 2015, recommended Sri Lanka to initiate a number of actions to rectify the anti-money laundering, counter-terrorism deficiencies identified during the mutual evaluation. The point that I'm trying to make here is that this evaluation, which ended up with Sri Lanka being listed in put in the grey list, is based on what happened in 2014-15. So the evaluation was in 2014-15, which looked at what happened since 2006 to 2014-15. So when people say that we were put in the grey list and they are making allegations against this government, those allegations, I'm trying to show you, are unfounded and baseless. So accordingly, Sri Lanka implemented a series of measures to address the deficiencies, including adoption of the national AML-CFT policy, issuance of customer due diligence rules for financial institutions, and introduction of risk-based AML-CFT supervisions for financial institutions. So to summarize, you know, we have undertaken to implement some 15 recommendations based on the mutual evaluation that took place. So in October 2016, FATF informed Sri Lanka will be subject to a review of the International Cooperation Review Group to assess the progress of the effectiveness of the AML-CFT. After discussions and progress reports, they informed Sri Lanka had not made sufficient progress in four areas, namely international cooperation, supervision, legal persons and arrangement, and targeted financial sanctions on proliferations, that is particularly referring to North Korea and Iran. And as a result, FATF in October 2017 listed Sri Lanka as a jurisdiction with strategic AML-CFT deficiencies in the FATF's compliance document, which is more commonly identified as a grey list. So this is what happened. Upon listing, a time-bound action plan to address the strategic deficiencies identified was provided to Sri Lanka. So since 2017 November, the Financial Intelligence Unit of the Central Bank, along with the stakeholders, other stakeholders, has taken a series of effective and tangible steps to implement FATF action plan, and few of the major actions are issuing customer due diligence rules, guidelines for designated non-financial businesses and professions, issue of regulation, directives and guidelines implementing UN Security Council resolution on Iran and North Korea, passing amendments to the Mutual Legal Assistance in Criminal Matters Act. People were criticizing that also in this very house. But it is...
Honorable Minister, you have two more.
Yeah, I'll finish. Right, it is because we didn't have this mutual legal assistance in criminal matters is why we ended up, or one reason why we ended up in the grey list. So there is really no reason here to criticize the government when they are trying to introduce these things so we can get out of the grey list, so we can show the world that we have taken precautions to avoid these terrorist financing activities going through this country. Also, you know, the amendments to the trust ordinance requiring to obtain all necessary information, including beneficial owners and so on. So anyway, what I want to say is, as per the implementation of what I just mentioned, the necessary political commitment remains in place to sustain the implementation going into the future. And a decision was taken by the FATF plenary held in February 2019 to now consider taking Sri Lanka out of the grey list. So as per the decisions taken by the FATF, a team of evaluators will be visiting Sri Lanka during the coming months. In fact, they were supposed to come, but due to the difficulties in travel, this I understand had to be postponed a little while. But they will be coming here meeting with all relevant stakeholders, including private sector and the highest political authorities, to verify the implementation of the FATF action plan to ascertain Sri Lanka's political commitment towards implementing anti-money laundering and counter-terrorist financing. So the on-site team will make their recommendations to FATF plenary, which could result in Sri Lanka exiting the grey list soon. So the point that I'm making is that we got into the grey list because of what had not happened during the mutual evaluation that took place in 2014-15. And that is long before this government was effectively in office. And based on those recommendations, we have now undertaken a bunch of changes, reforms, amendments to the law and so on. And we are confident that we will be taken off the grey list very soon and be back as an accepted, credible player in the global financial markets. Thank you very much.
Thank you very much.